සුපරදු පරදි අද සන්ධදිනය අපි සූදානම් ගෙවියන සතියේදී ශ්‍රී ලංකාමෙන් වාර්තාාවන කාලීන වැදගත්කමක් ඇති තොරතුරු පිළිබඳව කතාබහ කරන්නට. ගෙවියන සතිය තුළදී ශ්‍රී ලංකාවෙන් වාර්තාාවන වැදගත් තොරතුරක් බවට පත්වනවා ලක්ගල පොලිසිය තුළට පුද්ගලෙක් පැමිණ එම පොලිසිය තුළ තිබූ ආයුධ සොරාගැනීම සම්බන්ධෙන් වූ සිද්ධියක් අපි දැනගන්නට කැමති සංජීව මේ පිළිබඳ තොරතුරු පළමුවෙන්ම සංජීව අපි පළමුවෙන්ම ඔබ ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන් සංජය.
සංජීව, මේ ලක්ගල පොලිසිය ආශ්‍රිතව ඇතිව තිබෙන කාරණය සම්බන්ධයෙන් මේ වන විට වාර්තාවන තත්ත්වය පිළිබඳව තොරතුරු සහ මේ පිළිබඳව පසුබිම් තොරතුරු අපි පළමුවෙන්ම දැනගන්නට කැමති.
මේක ටිකක් බරපතල ලෙස මේ ආందోళනාත්මක සංසිද්ධියක් බවට පත් වුණා. හේතුව පොලිසියට හොරු පැනලා කියලා වගේ ප්‍රවෘත්තියක් අපිට හැනකොට ටිකක් සාමාන්‍ය සිවිල් සමාජයේ තැති ගන්නවා. මොකද අපේ ගෙදරට හොරු පැනනොත් අපිට යන්න තියෙන පොලිසියටත් හොරු පනිනවා නම් එතන ප්‍රශ්න කළ යුතු තැනක් තිබෙන නිසා. සිද්ධිය මෙහෙමයි, පහුගිය 14 වෙනිදා වෙලාව අලුයම 1ට විතර ඇති කියලා තමයි ආරංචි වුණේ. අලුයම 1ට විතර පොලිසියට පැමිණෙන පුද්ගලෙක් විසින් ලක්ගල පොලිස් ස්ථානයේ තියෙන මේ ආයුධ ආමරියෙන්, දැන් ඕනම පොලිසියක තියෙන මේ ආයුධ ගබඩාව කියලා අර සාමාන්‍ය අපි කියන්නේ ගමේ පෙට්ටගම වගේ, අන්න ඒ වගේ ලොකු බහාලනයක් තියෙනවා. මෙන්න මේ ආයුධ ආමරිය කඩලා එහෙම නෙමෙයි, යතුරු අරගෙන ඉබ්බව විවෘත කරලා තමයි T-56 ගිනියාවියක් සහ රිවොල්වර් පහක් මේ පුද්ගලයා විසින් රැගෙන ගොස් තිබෙන්නේ. එදින රාත්‍රියේ ලක්ගල පොලිසියේ නිලධාරීන් 5 දෙනෙකු රාජකාරී කළ බව මුලින් ආරංචි වුණා. පසු ඒ 4 දෙනෙක්සත් යම් යම් තැන්වල වාර්තා වෙලා තිබුණා. කෙසේ වෙතත් එදින රාජකාරී කටයුතු කළ නැතනම් පොලිසියේ මූලික ආරක්ෂක මුරපොලේ රාජකාරී කටයුතු කළ නිලධාරියාට නිින්ද යන්නට ඇති කියලා තමයි මුලින් විශ්වාස කළේ. ඒ වගේම එදින රාජකාරියේ යොදවා සිටියේ අනිකුත් සියලු නිලධාරීන්ගා බීමතින් හිටියාද කියලා අවසානයේ ප්‍රශ්නයක් මතු වුණා. ඒ සියලු නිලධාරීන් පහෝදාම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළා. ඔවුන් පෙරදින රාත්‍රියේ මත්පැන් භාවිත කර තිබුණාද කියන කාරණාව විද්‍යාත්මකව සහතික කර ගැනීම වෙනුවෙන්, නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවට අනුව එම නිලධාරීන් මත්පැන් පානය කර නොසිටි බව තමයි අනාවරණය වුණේ. කොමාරි, මේ සිද්ධි බොහොම ආందోళනාත්මක සිද්ධියක් විදිහට තවදුරටත් ඉස්සරහට යනවා. පොලිසියේ වැඩ බලන පොලිස්පතිවරයෙක් තමයි ඉන්නේ. පහුගිය 11 වෙනිදා හිටපු පොලිස්පතිවරයා විශ්‍රාම ගියාට පසුව වැඩ බලන පොලිස්පති SM වික්‍රමසිංහ මහතාගේ නියෝගයේ පරිදි කොළඹින් ගිය විශේෂ කණ්ඩායම් කිහිපයක්, ඒ වගේම රහස් පොලිසිය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළා. දින එකහමාරක් දෙකක් ආයුධ පිළිබඳව ඉතාම පුළුල් සොයාබැලීමක් කළා. නමුත් කිසිදු හෝඩුවාවක් මුල් දින එකහමාර තුළම හොයාගැනීමට පොලිසියට හැකියාවක් ලැබුණේ නැහැ. ඉන් අනතුරුව පොලිසියට ටිකක් කිට්ටුව පොලිසිය ළඟ ඉඳලා කිලෝමීටර් 5ක විතර දුරින් තියෙන වැල්ලේවල සඳගල විහාරය කියලා පන්සලක්. මේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් පොලිසියට පෙරේදා උදේ 6:00 විතර ආරංචියක් ලැබෙනවා. හාමුදුරුව තමයි මේ තොරතුරු ලබා දෙන්නේ, අපේ පන්සල් වත්තේ නාන නිඳ ළඟ මේ ආයුධ ටික තියෙනවා කියලා. ඉන් අනතුරුව පොලිසිය මේ ස්ථානයට යනවා. එතනට ගියාට පස්සේ ලක්ස පොලිසියේ ආයුධ ආමරයෙන් රැගෙන ගිය T-56 ගිනියාවිය සහ රිවොල්වර් පහම එතන තිබුණා. සංජය, මුල්වස්සාවේදීම මෙම ආයුධ රැගෙන ගිය හේතුව අවිනිශ්චිතයි. එහෙම කියන්න හේතුවක් තමයි මේ ආයුධ අරගෙන ගියාට වෙඩි උන් අරගෙන ගිහින් තිබුණේ නැහැ. එතකොට දැන් කෙනෙක් කිසියම් අපරාධයක් වෙනුවෙන් එහෙම නැත්නම් මොකක් හෝ නිශ්චිත අරමුණක් වෙනුවෙන් ආයුධ රැගෙන ගියා නම් තුවක්කු වැඩක් නැහැනේ වෙඩි තියන්න මුනිස්සන් නැත්නම්. නමුත් මේ කිසිවක් රැගෙන ගිහිල්ලා තිබුණේ නැහැ. කොමාරි, පොලිසිය සඳගල විහාරයේ සිඳ ළඟට ගිහිල්ලා මේ ආයුධ ටික පොලිස් බහරයට ගන්නවා. දැන් එතන තව ප්‍රශ්නයක් වෙනවා. විහාරවාසී පොඩි හාමුදුරුවෝ නමක් කියනවා පොලිසියට, මාත්‍ය මං ඊ රෑත් මේ නිඳ ළඟට ආවා, හැබැයි එතකොට නම් මෙතන මුකුත් තිබුණේ නැහැ කියලා. ඒ අනුව පොලිසිය සැක කරනවා එදින අලුයම් කාලයේදී තමයි කවුරුන් හෝ එම ස්ථානයට ආයුධ ටික ගෙනල්ලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රැගෙන ගිය පළමු අවස්ථාවේ මෙතන දමා ගියා නොවේ කියන කාරණාවත් ඒ අනුව තහවුරු වෙනවා. මේ වන විට එලෙස සොයාගන්නාල ආයුධ සියල්ල කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන වී තිබෙනවා. ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරලා තියෙන්නේ. යම් යම් ආරංචි හෝඩුවා තියෙනවා පොලිසිය ඇතුළෙම කවුරු හරි මේ සිද්ධියට සම්බන්ධද කියන කාරණාව. දැනට නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කරලා තියෙනවා. පොලිස් කොස්තාපල්වරේ සරේන්වරේ සහ පොලිස් සහායකේ මේ 3 දෙනාගේ වැඩදැනට තහනම් කරලා තියෙනවා. මාතලේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණ යටතේ වෙනම විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි පොලිසිය අභ්‍යන්තරය සම්බන්ධව. ඒ වගේම කොළඹින් ගිය කණ්ඩායම් පවා මේ පිළිබඳව විශේෂ අධ්‍යයනයක් තවදුරටත් සිද්ධ කරමින් ඉන්නවා. දැන් ආයුධ සොයාගත්තට ආයුධ රැගෙන ගියේ කවුද? කොහොමද යතුරු අරගෙන විවෘත කළා? මේ ආයුධ ටික අරගෙන ගියේ මොන අරමුණකින්ද? කවුද මේකට උදව් කළේ? මේ සියල්ල තවමත් අනාවරණය නොවුණු අභිරහසක් විදිහට තමයි දැනට තියෙන්නේ. තෙටා මිද වෙනකොට සමස්ත කතාව හෙළිවෙයි කියලා තමයි අපිට විශ්වාස කරන්න වෙන්නේ.
පොලිසිය සම්බන්ධයෙන් වූ මේ කාරණත් සමගින් අපි දැනගන්නට කැමති ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ වසර පහකට ආසන්න කාර්යයක් පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ ඉලංග කෝන් මහතා පසුගියදා තම පොලිස්පති ධූරයෙන් විශ්‍රාම ගත්තා. දැන් නව පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් වූ කාරණයට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටිනවා. මේ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව තොරතුරුත් අපි සංජීව ඔබගෙන් දැනගන්නට කැමති.
ලැබෙන ආරංචිවල විදියට සංජය අද හැන්දෑවේ 3ට විවසාදායක සභාව රැස්වීමට නියමිතයි. මීළඟ පොලිස්පතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන නෛතික කටයුතු වෙනුවෙන් ඔබ දන්නවා 19 වන විවසා සංශෝධනයට අනුව ඉහළ තනතුරු රැසක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර එවන නම්මතරින් සුදුස්තන් තෝරාපත් කර ගැනීමේ තීරණාත්මක කාර්යභාරයක් පැවරෙන්නේ 19 වන විවස්ථාවට අනුව විවස්ථාදායක සභාවට. ඒක ආණ්ඩු පක්ෂයේ විපක්ෂය ඇතුළු සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු සභිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. කථානායකවරයා තමයි සභාපතිත්වය දරන්නේ. මේ වන විට ජනාධිපතිවරයා විසින් නම් 3ක් විවස්ථාදායක සභාව වෙත යෝජනා කර තිබෙනවා. එක නමක් දැනට ඉන්න වැඩබලන පොලිස්පතිවරයා SN වික්‍රමසිංහ, ඒ වගේම කොළඹ ප්‍රදේශයේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජි ජයසුන්දර, ඒ වගේම දකුණු ප්‍රදේශයේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාගේ නම් තමයි දැනට යෝජනා වෙලා තියෙන්නේ. දැනට වැඩබලන පොලිස්පතිවරයාට මේ තනතුරු ලැබෙන්න ඉඩ තියෙයි කියලා සමහර විශ්වාස කරනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජි ජයසුන්දරගේ නමත් පහුගිය කාලේ බොහොම ඉහළින් කතාබහට ලක් වෙච්ච නමක්. හෙට හවස වෙන විට මේ පිළිබඳ යම් මට්ටමක තොරතුරක් දැනගැනීමට හැකියාව ලැබේවි. විවස්සාදායක සභාවේ අවසන් තීරණය ජනාධිපතිවරයා වෙත යැවීමෙන් අනතුරුව තමයි නිල වශයෙන් පොලිස්පතිවරයා පත් කිරීම ජනාධිපතිවරයා විසින් විවස්සානුකූල බලතල අනුව සිදු කරන්නට නියමිතව තිබෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පාර්ශ්ව දෙකක් නිර්මාණය වීම සමගින් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළබෙන මැයි දිනය සමරන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට යම්කිසි ආකාරයක කතාබහක් ඇතිව තිබෙනවා. දේශපාලනික වශයෙන් මේ කාරණය සම්බන්ධයෙන් මේ වන විට වාර්තාවන අලුත්තරතුරු මොනවත් සංජීව?
මේක තමයි පහුගිය ජනවාරි 8 වෙනිදාන් පස්සේ නිර්මාණය වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර දේශපාලන අරගලයේ තීරණාත්මකම කඩයිම. මේක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඩෙන වෙන්වෙන තැන. මේක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන්වෙන දෙකොටසේ ප්‍රමාණය බාහිර පාර්ශ්ව වන අපට දැනගන්ට සහ දැකගන්ට ලැබෙන තැන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි කොටස තියෙන්නේ කොතනද? ඒ කියන්නේ වැඩි කොටස මහින්ද රාජපක්ෂ සමගද, මෛත්‍රීපාල සිරිසේන සමගද කියන කාරණාව නිශ්චිතව දැනගන්න අනිවාර්යෙන්ම මේ රටේ දේශපාලන විචාරකයාට, පුරවැසියාට, ඡන්දදායකයාට, මාධ්‍යකරුවාට, සියලු දෙනාට අනිවාර්ය නිශ්චිත දර්ශකයක් එදිනෙත් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ප්‍රධාන නීත්‍යානුකූල බලවේගය මේ තත්ත්වයේ කළමනාකරණය කිරීම වෙනුවෙන් ඉතාම ක්‍රමෝපායික මැදිහත්වීම් රැසක් සිද්ධ කරමින් ඉන්නවා. උදාහරණයකට සංජය, දැන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබලම සාමාජික 3 දෙනෙක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නම් කරනවා ගාල්ලේ සංවිධාන වන මැයිරැලියේ සංවිධායකයින් විදිහට. කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ සානි පැත්තෙන් පවිත්‍රා දේවිවන්නේ ආරච්චි. දැන් මේ 3 දෙනා අතරින් කුමාර වෙල්ගම මේ වන විටත් පැහැදිලි ලෙසම ප්‍රකාශ කොට අවසන්, මම යන්නේ කිරුළුපන තියෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි දිනයට මිස ගාල්ලේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දිනයට නෙවෙයි. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනා මේ වන විට තහවුරු කර අවසන්, අපි අනිවාර්යෙන්ම කිරුළුපන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට තමයි සහභාගි වෙන්නේ කියලා. දැන් මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහොම තීරණාත්මක තැනකට තල්ලු වෙමින් පවතිනවා. පහුගිය හයිස් පිටියේ තිබුණු රැස්වීම බොහොම සාර්ථකව සංවිධානය කරන්න ඒකාබද්ධ විපක්ෂයට හැකියාව ලැබුණා. ඒ රැස්වීම තියන්නේ ඉස්සෙල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළෙන් එස්පී දිසානායකලා, දුමින්ද දිසානායකලා එහෙම කිව්වේ සංජය, හයිට් පිටියේ රැස්වීමට යන්න නෙවෙයි වචනකින්වත් උදව් කරන්න එපා කියලා කිව්වේ. වචනකින්වත් උදව් කරන්න එපා කියපු රැස්වීම අමාරු වුණාට පහුවදා ඒ කණ්ඩායමම ප්‍රකාශ කරන්න පටන් ගත්තා. නෑ ඒක හොඳ රැස්වීමක්, ඒක අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක්, ඒක UNP විරෝධී අපේ රැස්වීමක්. ඒ කියන්නේ අර සාර්ථකත්වයේ අයිතියට ඔවුන් හිමිකාරීත්වයක් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. දැන් හැබැයි ඒක කරන්න වෙන්නේ නැහැ සංජය මයි පළවෙනි දාට. හේතුව ඇයි? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙනම එකක් තියෙනවනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ලේ තියෙනකොට ඒකබද්ධ විපක්ෂයේ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැලකිය යුතු කොටසක් කිරුළු වනට එනවා. එතකොට මේකත් අපේ කියලා කියන්න වෙන්නේ නැහැ. මේ වන විට පවතින තත්ත්වයේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල වශයෙන්ම ප්‍රකාශ කළා තියෙනවා මම ඒකබද්ධ විපක්ෂයේ මේ රැලියට යනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් කිසියම් ආකාරයක යටිපෙළ දේශපාලන ව්‍යායාමයක් ක්‍රියාත්මක වෙනවා විය යුතුයි මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන්. නමුත් ඒකේ අවසාන ප්‍රතිඵලය අපට දැක ගන්න වෙන්නේ මේ පළවෙනිදා හවස 5:00 විතරම තමයි.
සංජීව, ඒ වගේම පසුගිය දිනවල අපිට මේ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණු කාරණයක් තමයි සිරස්තල මවපු කාරණයක් බවට පත් වුණා. මේ වරාය සේවකීන් එහි බාර අමාත්‍යවරයා වන අර්ජුන රණතුංග මහතා ඉවත් කරන්නට කියලා වර්ජනයක නිරත වුණු ආකාරය, මේ කාරණයට හේතුපාදක වන දේශපාලනික කරුණු කාරණා මොනවද සංජීව?
දැන් මෙතන මේ විරෝධතාව සංවිධානය කළේ ආණ්ඩු විරෝධී කණ්ඩායම නෙවෙයි. මේ ආණ්ඩුව හදන්න මහන්සි වෙච්ච වෘත්තීය සමිතිය ටිකම තමයි පාරට බැහැලා තිබුණේ. එතනයි එතන දේශපාලන සිද්ධි අපට නිරවුල්ව පැහැදිලි කරගන්න තියෙන තැන. මූලික වශයෙන්ම විරෝධය තිබුණේ වරායේ වර්තමාන සභාපතිවරයාට. වරායේ වර්තමාන සභාපති ධුරය දරන්නේ අර්ජුන රණතුංගගේම සහෝදරයෙක්. වරාය සභාපතිවරයා සම්බන්ධව තමයි විරෝධය තිබුණේ. දැන් එක තැනකදී මම දැක්කා උද්ඝෝෂණයේදී වෘත්තීය සමිති නායකයෙක් කියනවා මේ 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 සභාපතිවරයාට මිනිස්සුන්ට කතා කරන්න TypeError නැහැ කියලා. ඒ වගේම ඊට පෙර වරාය සභාපතිවරයාට චෝදනාවක් තිබුණා ඔහුගේ සහෝදර නිශාන්ත රණතුංග කොළඹ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට බැනවැදීමක් සම්බන්ධ කෙසෙල්වත්ත පොලිසිය ඔහුට එරෙහිව පැමිණිල්ලක් තියලා ඒ පැමිණිල්ලට අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අධිකරණයේ ප්‍රබල ලෙස අවවාදයක් කළා. ඔබ අධිකරණයේ හැසිරෙන්නේ මෙහෙමනම් වරාය හැසිරෙන විදිය මට හිතා ගන්න පුළුවන් කියලා තමයි ගරු අධිකරණයේදී විනිසුරුතුමා ප්‍රකාශ කළේ. අන්න ඒ ප්‍රකාශය අර විරෝධතාකරුවන්ගේ සටන් පාඨයක් කියලා තිබුණා සංජය. අපි නෙමෙයි මේක කියන්නේ, නඩුකාර උන්නාන්සේ කිව්වා අපේ සභාපතිගේ හැටි. ඒ තමයි ඔවුන් විසින් විරෝධතා සටන් පාඨයක් විදිහට අවසානයේ භාවිත කළ කාරණාව. දැන් වරාය සභාපතිවරයාට එරෙහි විරෝධය අවසානයේ ඇමති විරෝධයක් දක්වාම දුර දිග යනවා. වරාය මේ මේ මූලික ප්‍රශ්නේ මතුවෙන්නේ වසරේ ප්‍රසාද දීමනාව කපාදු කිරීමක් සම්බන්ධ කාරණාවක්. ඒ වගේම වරාය ආදායම් තත්ත්වයේ පහළ යමක් පිළිබඳවත් යම් යම් ආරංචි තිබෙනවා. ඒ අතර අග්‍රාමාත්‍යවරයා සමග කතා කරනවා මේ වෘත්තීය සමිති. මම ඔබට කියවන මේ ආණ්ඩුව හදන්න සම්බන්ධ වෙච්ච වෘත්තීය සමිතිය මෙතන ඉන්නේ. එතකොට මේ අයට එක්සත් ජාතික පක්ෂ නායකයා සමග යම් ළඟ සම්බන්ධයක් තියෙනවා. අගමැතිතුමා කියනවා ඔයගොල්ලෝ වැඩ කරගෙන යන්න මම ප්‍රශ්න බලා ගන්නම් කියලා. අගමැතිවරයා ඍජුවම අධිහත් වෙනවා ඇමතිවරයා මගහැර. ඔබ වැඩ කරන්න මම ප්‍රශ්න බලා ගන්නම්. ඒ කියන්නේ අවසානයේ වෘත්තීය සමිති නායකයන් කිව්වේ ඇමතිවරයා ඉවත් කිරීම සම්බන්ධ කාරණාව වුවත් අපිට අගමැතිවරයා ලවා කරගන්න පුළුවන් වගේ තැනක තමයි වෘත්තීය සමිති ටික ඉන්නේ. ඒ අනුව තමයි වර්ජනය අවසන් කිරීමට සටන් කාමින් මේ මේ වෘත්තීය සමිති තීන්දුව කළේ.
හොඳයි සංජීව, මේ ශ්‍රී ලංකාව තුළ ගෙවී යන වකවානුව තුළ කතාබහට ලක්වුණු කාරණයක් තමයි වැට් බද්ද සංශෝධනය සම්බන්ධයෙන් වූ කතාබහ. දැන් මේ වන විට යම්කිසි ආකාරයක තොරතුරු අපිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා වැට් බද්ද මැයි මාසයේ සිට ඉහළ යන බව. මෙහි ඇත්තනත් අපි දැනගන්නට කැමති.
මැයි දෙවෙනිදා සිට වැට් බද්ද 15% දක්වා ඉහළ යනවා. සංජීව, මේකේ පොඩි පසුබිම් අතීත කතාවක් කියාගෙනම මම එන්නම්. පසුගිය නොවැම්බර් මාසයේ මේ ආණ්ඩුවේ මූලික අයවැය ඉදිරිපත් කළා. අයවැය ලේඛනයේදී භාණ්ඩ සහ සේවා බද්ද උපරිමයේ 11% කියන තැන තමයි මුදල් අමාත්‍යවරයා විසින් යෝජනා කළේ. නමුත් මීට මාසයකට පමණ පෙර ආතුව, ඒ කියන්නේ අයවැය ඉදිරිපත් කළ මාස 4කට විතර 5කට විතර පස්සේ අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථික පිළිබඳ කරන ලද විශේෂ ප්‍රකාශයේ හමුවේ වැට් බද්ද භාණ්ඩ සහ සේවා බද්ද භාණ්ඩ සඳහාත් සේවා සඳහාත් 15% දක්වා ඉහළ දැමිය යුතු බවට අග්‍රාමාත්‍යවරයා යෝජනාවක් කළා. මෙතන ආර්ථික විද්‍යාත්මකව යම් ගැටලු සහගත කාරණාවක් මතුවෙනවා සංජය. ඒ තමයි ආර්ථික විද්‍යාව හා සම්බන්ධ මූලික හැදෑරීමක් තියෙන කෙනෙකුට උවද මේ කාරණාව අවබෝධ කරගන්නට පුළුවන්. රාජ්‍යයේ මූලික අයවැය ලේඛනය, ඒ කියන්නේ ඊළඟ වසර සඳහා වන මූල්‍යමය පුරෝකථනය තමයි අයවැය ලේඛනයේ විදිහට ආණ්ඩුවක් ඉදිරිපත් කරන්නේ. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනවා 2016 සඳහා වන අයවැය ලේඛනය. එතකොට ආණ්ඩුව යම් ආකාරයකින් අපකීර්තියට ලක් වෙනවා. මාස 4ක් 5ක් ගත වෙන්න පෙර මුළු වසර සඳහා වන ආර්ථික පුරෝගතනය වෙනස් කරගන්න ආණ්ඩුවට සිද්ධ වෙන එක. සාමාන්‍ය ලෝකේ රටවල් වල ආර්ථිකයේ පුරෝගතනය කරන්නේ අවුරුදු 5කට නැතිනම් 10කට. එතකොට අපිට මාස 5කටවත් රටේ ආර්ථිකයේ පුරෝගතනය කරගන්න බැරි කමද මේ තියෙන්නේ. ඒ එසේ පුරෝගතනය කරගන්නට පුළුවන් වුණා නම් නොවැම්බර් මාසේ අයවැය ප්‍රකාශනයේදීම කියන්න තිබ්බා 2016 වැට් බද්දේ ප්‍රතිශතය 15%යි කියලා. මුලින් 111%යි කියලා ප්‍රකාශ කළා. නැවත ඒක 115 දක්වා වැඩි කළා. ඒ වැඩි කරපු ප්‍රකාශය තව මාසයක් විතර ආයෙ අකුල ගන්නවා. ඒ අකුල ගන්න తాවකාලික අත්හිට වීමක් විදිහට, කියන්නේ මේක ගිය අප්‍රේල් පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන්න තිබුණේ. ආණ්ඩුව තීන්දුව කළා తాවකාලිකව වැඩබද්ද ඉහළ දැමීමේ යෝජනාව නතර කරගන්න. සමහර විට සිංහල අලුත් අවුරුදු සමයේ මේ භාණ්ඩ මිල සම්බන්ධව විරෝධයක් මතුවේවි කියන දේශපාලනික සාධකයේ මතයේ තීන්දුව ගත්තා වෙන්නත් පුළුවන්. ඒක යම් ආකාරයක උපකල්පනයක් විතරයි, නිශ්චිත ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් නෙවෙයි. කොමාරි පෙරේදා වෙන විට මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා මේ මාසේ දෙවැනිදා ඉඳලා වැට් බද්ද 15 දක්වා ඉහළ දැමීම ක්‍රියාත්මකයි කියලා. මේක ජන ජීවිතයට ඉතාම තදින් දැනෙන කාරණාවක්. ආණ්ඩුව අනික් පැත්තෙන් අපකීර්තියට පත්වන්න තියෙන තැන තමයි ජනතාවගේ ආදායම ඊට සාපේක්ෂව ඉහළ ගියාද කියන කාරණාව. කියන්නේ වැටු පෙළසම නම් යම් මට්ටමක වැටු පැඩිවීමකට ආණ්ඩුව ගිය අයවැය ලේඛනයේදී යෝජනා ඉදිරිපත් කළා තිබුණා. නමුත් එතනදී ආවරණය වන්නේ 13 ලක්ෂයක් වන නැත්නම් 1.3 මිලියන් මේ රාජ්‍ය සේවකයා පමණයි. නමුත් රටේ සමස්ත ශ්‍රම බලකාය ලක්ෂ 60ක් 70ක් විතර ඉන්නවා. පෞද්ගලික අංශයට මේ වැටුප් වැඩිවීම කිසිවක් අදාළ නැහැ. අනෙක් පැත්තෙන් වීගෝවියාගේ ආර්ථිකයේ අසන්න අලෙවි කර ගැනීම පිළිබඳ ප්‍රශ්න දක්වා ගැටලු තියෙනවා. ඒ සියල්ල අතරේ තමයි වැඩබද්ද ඉහළ ගිහිල්ලා ජීවන වියදමට මේ අහිතකර බලපෑමක් විදිහට එල්ලවන්නේ. අනෙක් පැත්තෙන් රුපියල අවප්‍රමාණ වෙමින් යනවා. එතකොට පිටරටින් මෙරට ගෙන්වන ලද භාණ්ඩ සඳහා අපි ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට වෙළඳපොලේ තව පැත්තකින් භාණ්ඩ මිල ඉහළ යනවා. අවසානයේ උද්ධමන ඉහළ යාමක් දක්වා මේ ප්‍රශ්නේ දුරදිග යන ඉඩක් තියෙනවා. නමුත් ආණ්ඩුව පැහැදිලිව කිව්වා ඉතාම දුෂ්කර මොහොතක රටේ ආර්ථිකය තියෙන්නේ. ඒ නිසා මේක තිත්ත බෙහෙත් ප්‍රතිපත්ති කර අපට යන්න සිද්ධ වෙනවා කියලා. තිත්ත බෙහෙත් කිව්වම ලංකාවේ සමාජයකට හිනා වෙන්න පටන් ගත්තා. මේක ලෝකේ පිළිගන්නා ලද විද්‍යාත්මක සිද්ධාන්තයක් විදිහට තමයි මේ දුෂ්කර මොහොත කළමනාකරණය කිරීම වෙනුවෙන් මේ ආර්ථික විද්‍යාත්මක ප්‍රතිසංස්කරණ ලෝකයේ ආණ්ඩුව විසින් හඳුන්වා දෙන්නේ. ආණ්ඩුව එවැනි නිගමනයකට ගිහිල්ලා තියෙන්නේ ප්‍රශ්නේ තියෙන සංජය ආර්ථික අර්බුදයක් වෙනුවෙන් පනවන ලද තීරණාත්මක ආර්ථික විද්‍යාත්මක කොන්දේසියකට අනුගත වෙන තරම් අපේ පාරිභෝගික සමාජයේ ප්‍රශස්තද, අපේ දේශපාලන සමාජයේ ප්‍රශස්තද කියන තැන අපි අවසානයේ ගිහිල්ලා හිර වෙනවා. එනිසා මේ කියන්නේ ආණ්ඩුව කියන ප්‍රශ්නේ අපි කොතෙක් දුරට තේරුම් ගන්නවද? කියන්නේ වැඩබද්ද වැඩිවීම ඒ පිළිබඳව දේශපාලනික විග්‍රහයක් විස ආර්ථික විද්‍යාත්මක විග්‍රහයක් අපේ සමාජයේ හරි අඩුයි. ඒ නිසා ආණ්ඩුවට මේ සම්බන්ධව ටිකක් වැඩිපුර බැනුම් අහන්න නම් වෙනවා කියන කාරණාව පැහැදිලිවම දකින්න ලැබෙනවා.
මොදයි සංජීව, බොහොම ස්තුතියි ගෙවියන සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන කාලින්න සහ දේශපාලනික තොරතුරු පිළිබඳව කියන්නට අප සමගින් එක්ුණාට. ලැබෙන සතියේදී සඳු අදිනේදී හමු වෙමු ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන කාලින්න සහ දේශපාලනික තොරතුරු සමගින්.
ආයිබන් සංජීව, බොහොම ස්තුතියි.